අනුරචාන ගරු අනුරචානක මැතිතුමා
ගරු කතානායක මේ කවුද පිළිතුරු ලබා දෙන්නේ?
තුමා තමයි පිළිතුරු දෙන්නේ මේ සතිය ඇතුළත එතුමා ලබා දෙනවා
කියලා. ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙට මම ප්‍රශ්න විමසුවේ නැත්තත් තමුන්නාන්සේලා පාර්ලිමේන්තුවට පිළිතුරක් ලබා දී යුතු තිබුණා. දැන් විමසලත් ගරු කතානායකතුමනි මම ගියේ සිකුරාදා මේක එව්වේ. විමසලත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පිළිබඳ පිළිතුරක් ලබා දෙන්න බැරි බවෙන් පෙන්නුම් කරන්නේ තමුන්නාන්සේලාට විශාල කරුණු මෙහි සංගවන්න තිබෙන බව. ඒ වගේම ගරු කතානායකතුමනි පහුගිය 6 වෙනි මාසේ 28 වෙනිදා මම නාවික හමුදාව නිලධාරීන්ගේ උසස් වීම පිළිබඳ ප්‍රශ්නයක් මේ විදිහටම විමසුවා. නමුත් තාමත් මේ පිළිබඳ පිළිතුරක් ලබා දීලා නැහැ. දැන් හැමදාම ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් කාලා පිළිතුරු දෙනවද කියලා අහන්න සිද්ධ වෙලා තියෙනවා අමතරව.
මම ලිඛිතවයි සියලු දෙනාම දැනුවත් කරලා තියෙනවා මන්ත්‍රීතුමා ගරු හැමතිවට සියලු දෙනාට මම ලිඛිතවත් දැනුවත් කරලා තියෙනවා. මම දෙන්නම් යුරුනාම් දෙන්නම්.
ඔබතුමා ලිඛිතව කිව්වේ මොකද්ද?
මේවා පිළිතුරු දෙන්නේ කියලා.
ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා පිළිතුරු දෙන්න
කියලා. ඔව්. මම පස්ස ගොඩාක් තිබුණා 6ක් 7ක් තිබුණා මම හසන් කරලා ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඔබතුමා කියන්න දැන් කියන්න.
ඔව්. ගරු කතානායකතුමනි විශේෂයෙන් මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බිම් ස්තුතිවන්ත වෙනවා. නීතියේ සිදුරකින් රිංගා අපද්‍රව්‍ය අඩංගු බහලුම් සිය ගණනක් මෙරට ආනනය කර ඇති බවට වන පුවත්පත් හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තිමි. අපද්‍රව්‍ය අඩංගු බහලුම් සිය ගණනක් බ්‍රිතාන්‍යයෙන් ආනයන කර ඇති බවටත් කුමනෝ අවස්ථාවක එම අපද්‍රව්‍ය මෙරට පරිසරයට මුදා හැරීමට ඉඩ ඇති බවටත් එලෙස අපද්‍රව්‍ය මෙරට ගෙන්වා ඇත්තේ ඒ සඳහා ඉඩකඩ ලබා දුන් ගැසට් නිවේදනයෙන් මගින් බවටත් තොරතුරු වාර්තා වෙනවා. වාර්තා වන අන්දමට අපද්‍රව්‍ය අඩංගු බහලුම් 225කට ආසන ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර බහලුම් 102ක් පමණ වරාය තුළද රේගු අත්අඩංගුවට පත් වී තිබෙනවා. කෙසේ වුවද මේ වන විටත් ආනයන කළ තොගයෙන් බහලුම් 120ක් පමණ වරායෙන් මුදාගෙන කටුනායක වෙළඳ කලාපය තුළ ගබඩා කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා. මධ්‍යම පරිසර අධිකාරී නිලධාරීන් පිරිසක් ජූලි මාසේ 17 වෙනි දින එම ස්ථානට ගොස් ඇති අතර ගොඩගසා ඇති අපද්‍රව්‍යවලින් යම් බහලුම් ප්‍රමාණයක් මේ වන විටත් ප්‍රතිඅපනයන කර ඇති බවත් ඉතිරි අපද්‍රව්‍ය ප්‍රතිඅපනයන කිරීමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වුවද මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරන්නේ අපද්‍රව්‍ය මෙරට ගෙන් වූ ජාවාරම්කරුවන් විසින් ලබා දෙන තොරතුරු මිස ඔවුන් අධීක්ෂණය කර ලබාගත් ඒවා නොවන බවට චෝදනා ඉදිරිපත් වෙනවා. ඒකෙන් ඒ කියන්නේ ගරු කතානායකතුමනි මාගාව තිබෙනවා මේ පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනය. මේ ආයෝජන මණ්ඩලයේ ඉතා පැහැදිලිව මේ කුණුතොගය ආනයන කිරීම පිළිබඳව ගෙනෙන ලද වර්ෂය විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේ ගෙනලා තිබෙන්නේ 2017 වර්ෂ 2016 ඔක්තෝබර් මාසෙ. 2017 ඔක්තෝබර් වල ගෙනලා දැන් අවුරුද්දයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ඒ නිසා මේවා කිසිසේත්ම ප්‍රතිඅපනයන කිරීම සඳහා දැන් ඇති තත්වයක් නෙවෙයි තිබෙන්නේ. ඒ නිසා ලංකාව විදේශීගේ රටවල් වල කුණු ගොඩ ගන්න මධ්‍යස්ථාන බවට පත් කිරීම තමයි මේකේ අවසන් සැලසුම් බවට පත් වී තිබෙන්නේ. එඳ මධ්‍යම පරිසර අධිකාරිය කිව්වට ඒ සමාගම් විසින් කරන ප්‍රකාශ කිව්වට ඒක සිදු නොවන බව තමයි මේ කරුණ වලින් පෙන්වන්නේ. කෙසේ වුවද මෙම නිලධාරීන් විසින් ඉදිරිපත් කරන්නේ අපද්‍රව්‍ය මෙරට ගෙන් වූ ජාවාරම් කරුවන් විසින් ලබා දෙන තොරතුරු මිස ඔවුන් අධීක්ෂණය කර ලබාගත් ඒවා නොවන බවට චෝදනා ඉදිරිපත් වෙනවා. එබැවින් සැබෑවටම ආනයන කළ ප්‍රමාණය ප්‍රතිඅපනයන කළ ප්‍රමාණය පිළිබඳව තොරතුරු ලැබී නොමැති බැවින් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා. එනිසා කරු කතානායකතුනි මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන කොච්චර ප්‍රමාණයක් මේවා ආනයන කරලා තිබෙනවද, කොච්චර ප්‍රමාණයක් ප්‍රතිඅපනයන කරලා තිබෙනවද, මේ ආනයන කරලාද කොච්චර ප්‍රමාණයක් ගොඩ ගහලා තිබෙනවද, ඒවා යවන්න තිබෙන සැලසුම් මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවට දැනගත යුතු තිබෙනවා. අනාවරණය වන අන්දමට මේ වන විට ගොඩ බාන ලද අපද්‍රව්‍ය වලින් සැලකිය යුතු ප්‍රමාණය පරීක්ෂාවෙන් බැහැර වී රට තුළට පැමිණ ඇති අතර ඉතිරි ඒවාද සූක්ෂම ලෙස එසේ බැහැර කරනු ලැබීමට ඉඩ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති වුවොත් අපේ රටේ පරිසර පද්ධතියේ සිදුවිය හැකි හානිය ගණනය කළ නොහැකි. එමෙන්ම ඒ හානිදායක තත්ත්වයේ ඉදිරි පරම්පරාවලද විඳීමට සිදුවන බව අපි කවුරුත් පිළිගත යුතුයි. මෙම අපද්‍රව්‍ය ආනයන කිරීමේ ජාවාරම සඳහා අවශ්‍ය නීති මිඩකඩ සකස් වී ඇත්ති. පසුගිය ආණ්ඩු සමයේ 2013/07/11 වෙනි දින නිකුත් කරන ලද අංක 18/18 ඉරක් 30 දරන ගැසට් පත්‍රයේ මගින් මගාව තියෙනවා
ගරු කතානායකතුමනි ගැසට් පත්‍රයේ මේ ගැසට් පත්‍රයේ අනුව තමයි මේ මේක තිබෙන හිදස් උපයෝග කරගෙන තමයි මේ ජාවාරමට අවශ්‍ය වෙන ඉඩකඩ නිර්මාණ කළ දීලා තිබෙන්නේ. පත්‍රය මගින් රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලු පිළිබඳව අදාළ අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමා නැවතත් කියන්නේ අදාළ අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ කිසිවෙක් විමසීමකින් තොරව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කරුණු ඉදිරිපත් කළ යුතු තිබෙනවා. රටට වග කියනවනම් තමන්ගේ ශේෂ්ත්‍රයට වග කියනවනම් ඒ අමාත්‍යවරයාගේ වගකීම තමයි මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීමක් රටේ සිදුවලා තිබෙනකොට ඔහුගේ වගකීම තමයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම. හැබැයි කියන්න ගත්ත කතානායකතුමනි ප්‍රශ්න ඇහුවත් අදවත් මේකට පිළිතුරු ලබා දෙන්න අමාත්‍යවරයා ඇවිල්ලා නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්න ඔහේ බලාගෙන. එහෙම නේද? ඊළඟ මගේ ප්‍රශ්නය අපතරව අඩංගු බහලුම් කොපමණ ප්‍රමාණය මෙරට ගෙන්වා ඇද්ද? ඒ කුමන කාලයේද? ඒවා ගෙන්වා ඇත්ත කවර සමාගම්ද? ගරු කතානායකතුමනි මේක තමයි වැදගත්. අපේ රටේ හැමදාම සිදුවීමෙන් තිබෙන දේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් දුබල අයට. අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ධනවත් ප්‍රබල අයට බලවත් අයට. මේ කුණු සිදුවීමෙන් පෙන්නුම් කරමින් තිබෙන්නේ සාමාන්‍යයෙන් ඇලකින් වැලි කියුබ් එකක් ගොඩ දැම්මොත් ඔහු ගිහලා හිරේ දානවා. ඇයි ඔහු දුප්පත් දුබලයි. හැබැයි තමුන්වහන්සේලා ධනවත් ප්‍රබල අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එනිසා අපිට දැනගන්න කැමතියි මේ ගිනාපු ගෙනෙන ලද සමාගම් කවරේද? ඒ අධ්‍යක්ෂ මණ්ඩලය කවරේද? ඒ අයගේ තියෙන දේශපාලන සබඳතාවනු අධ්‍යක්ෂ මණ්ඩලය ලං කිව්වට පස්සේ මම කියන්න. දෙක. ආනයන කරන ලද අපද්‍රව්‍ය සමග බහලුම් කොපම ප්‍රමාණය රටින් බැහැර කොට තිබේද? කොපම ප්‍රමාණයක් රට තුළ පවතීද? කටුනායක වෙළඳ කලාප තුළ ඇති අපද්‍රව්‍ය තොග හා කොළඹ වරාය තුළ ඇති අපද්‍රව්‍ය බහලුම් සියල්ල විධිමත් පරීක්ෂාවක් යටතේ ප්‍රති අපනයන කිරීමට කටයුතු කරන්නේද? ඒ කියන්නේ අපේ රට කිසිදු අපද්‍රව්‍යයක් ඇතුළත් නොවන විදිහට මෙහෙ තැන්පත් කළ තියෙන තැනනුත් වරායේ තියෙන ගබඩාවේ තිබෙන ප්‍රමාණයත් නැවත ප්‍රතිපනනය කරන්න කවදාද? කටයුතු කරන්නේ කොහොමද? මේ කිසිදු කුඩා ප්‍රමාණයක් අපේ රටේ මාතෘභූමියට නිදාස් නොකළ යුතුයි ගරු කතානායකතුමනි. මේ බැහැර කිරීම සඳහා කටයුතු කරන්න කවදාද?
හතර.
මෙම ජාවාරම් සම්බන්ධ පුද්ගලයන්ට අදාළ නීතිමය පියවර කවරේද? ඒ වගේම පහ මෙරට අපද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ඉඩකඩ සැලසූ 2013 7 11 වෙනි දින නිකුත් කරන ලද අංක 18 18 ඇලිරා 30 දරන ගැසට් පත්‍රය අවලංගු කිරීමට කඩිනම කටයුතු කරන්නේ. ඒ මොකද ගරු කතානායකතුමනි රේගු නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනව කමන්ට අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට හෝ පරීක්ෂා කිරීමට බලයක් මෙම ගැසට් නිවේදනය හරහා නැහැ කියලා. එනිසා මෙම ගැසට් නිවේදනය අවලංගු කිරීම තමයි මින් මතු මෙවැනි අපද්‍රව්‍ය ගෙනීම වැළැක්වීම සඳහා ගත යුතු පළමු නීතිම පියවර.
හොඳයි බොහොම ස්තුතියි
මාර්ග අමාත්‍යවරයා අමාත්‍යංශයෙන් ගන්නේ කවදාද කියලා දැනගන්න කැමති
ගරු කතානායකතුමනි. ප්‍රධාන සංවිධායකතුමා කියපොඩයින ගරු ප්‍රධාන සංවිධායකතුමා කියන්නේ මම ඔබට අවස්ථාව දෙන්න තමයි ඉවර කළා. ඒක ප්‍රධාන සංවිධායකතුමා කවද පිළිතුරු දෙන්න කියලා අහන්නේ? හා මේ සත්‍ය තුල බොහොම ස්තුතියි. ළඟට ගරු ඩග්ලස් දේවනන්ද මැතිතුමා මම මේකට ඔබතුම පැහැදිලි කරන්න පුළුවන්ද? ඔබට පැහැදිලි දෙන්න මේ ඔබ ඒ කරුණ ගැන. ඔබතුමා කැමති නැහැ? මම අවස්ථාව දෙන්න දැන් ඉවරයිනේ. මම අවස්ථාව දෙන්න ඔබතුමාට. ඒ රෙකෝඩ් වෙනවනේ. එතකොට ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
අපේ මුදල් ලැබුතුමා නේද?
கௌரவ சபாநாயகர் அவர்களே, வீடமைப்பு நிர்மாணத்துறை மற்றும் கலாச்சார அலுவல்கள் கௌரவ அமைச்சர் சஜித் பிரேமதாஸ் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. வரலாற்று சிறப்புமிக்க முல்லைத்தீவு ஒட்டுசுட்டான் தான் தோன்றீஸ்வரர் ஆலயத்துடன் தொடர்புடைய ஈஸ்வரர் ஆலயம் அமைக்க பெற்றிருந்ததான பாவட்டி மலையானது முல்லைத்தீவு மாவட்டத்திலேயே உயர்ந்த மலையாக காணப்படுகின்றது. இந்த மலையில் 1844 ஆண்டு முதல் 1811 ஆண்டு வரையிலான காலப்பகுதியில் பன்னியை ஆட்சி செய்திருந்த சிற்றரசர்களால் ஆலயம் அமைக்கப்பட்டு வழிபாடுகள் மேற்கொள்ளப்பட்டு வந்தமைக்கான சான்றுகள் தற்போதும் அங்கு காணப்படுவதுடன் மலையின் உச்சியில் ஆலயம் அமைந்திருப்பதற்கான கட்டூண்கள் கொடிபீடம் ஆகிய காணப்படுகின்றன. இந்த மலை பகுதியானது தொல்பொருள் திணைக்களத்தின் தொல்பொருள் அடையாள சின்னமாக அடையாளப்படுத்தப்பட்டுள்ள நிலையில், கடந்த 10 ஆண்டுகளாக இம்மலைப்பகுதியில் கருங்கற்கள் அகழ்வு பணிகள் மேற்கொள்ளப்பட்டு நாளாந்த நூற்றுக்கணக்கான டிப்பர் வாகனங்களால் கற்கள் வெளியிடங்களுக்கு கொண்டு செல்லப்படுவதாக கூறப்படுகின்றது. இதன் காரணமாக தொல்பொருள் இடங்கள் அழிக்கப்பட்டு வருவதாகவும், சில காலத்தில் முழு மலையும் அழிந்துவிடக்கூடிய அபாயம் ஏற்பட்டுள்ளதாகவும் அப்பகுதி மக்களால் குற்றம் சாட்டப்பட்டு வருகின்றது. அதே நேரம் திருவோணமலை, கன்னியா, வெந்நீர் ஊற்று, முல்லைத்தீவு, செம்மலை, நீராவியடி, பிள்ளையார் கோவில், தண்ணீர் முறிப்பு குளத்திற்கு அருகாமையில் உள்ள குருந்துமலை, நுவரேலியா, கந்தப்பளை, மாடசாமி கோவில் மற்றும் பவுனியா, வடுக்கனாரி, ஆதிலிங்கேஸ்வரன் ஆலயம் போன்ற இடங்களிலும் தொல்பொருள் திணைக்களம் சார்ந்து அண்மை காலமாக ஏற்படுத்தப்பட்டு வருகின்ற பிரச்சனைகள் காரணமாக மத மற்றும் இடங்களுக்கிடையிலான முரண்பாட்டு நிலைமைகள் தோற்றுவிக்கப்பட்டு வருகின்றன. மேலும் இவை மட்டுமல்லாது, வடக்கு கிழக்கு மாகாணங்களில் தொல்பொருள் திணைக்களம் சார்ந்து பல்வேறு பிரச்சனைகள் உருவாக்கப்பட்டு, அத்தகைய எந்த ஒரு பிரச்சனைக்கும் இதுவரையில் தீர்வுகள் எட்டப்படாத நிலையே காணப்படுகின்றது. எனவே இத்தகைய பிரச்சனைகள் எமது மக்களுக்கு உணர்வு ரீதியிலான தாக்கங்களையும், வாழ்வாதார மற்றும் வாழ்விடங்களுக்கான கேள்விக்குறியினையும் தொடர்ந்து ஏற்படுத்தி கொண்டிருப்பதால், இப்பிரச்சனைகள் தீர்க்கப்படுவது மிகவும் அத்தியாவசியமாக இருக்கின்றது. எனவே முதலாவது, நாட்டில் தொல்பொருள் இடங்கள் அடையாளப்படுத்தப்படுகின்ற போது சிங்கள, தமிழ் மற்றும் முஸ்லீம் வரலாற்று ஆய்வாளர்களையும் இணைத்ததாக ஒரு அதிகாரமிக்க குழுவை உருவாக்க முடியுமா? இரண்டாவது, மேற்படி குழுவை கொண்டு இதுவரையில் வடக்கு கிழக்கு மாகாணங்களில் தொல்பொருள் திணைக்களத்தினால் இனங்காணப்பட்டுள்ளதாக கூறப்படுகின்ற இடங்கள் தொடர்பில் மீள் பரிசீலனைகள் செய்ய முடியுமா? மூன்றாவது, அடையாளங்கள் காணப்படுகின்ற தொல்பொருள் இடங்களை பாதுகாப்பதற்கென பலமிக்கதொரு பொறிமுறையை அமைக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதிலை சம்பந்தப்பட்ட அமைச்சர் அவர்கள் தருவார்கள் என எதிர்பார்க்கின்றேன்.
நிவாச ஹா சாஸ்கிருதிக அமைத்துமா டிமு கண்ணோ எத்துமா இதிரி தினேகரி பிரித்துரு தினம்
கரு ஆச்சாரிய விஜயதாச ராஜபக்ச மெத்துமா ஜனாதிபதி ஜனீத்துமா சாரி மண்மீன்
அந்த இதற்கு முதலும் ஒரு கேள்வியை கௌரவ சஜித் பிரேமதாசா அவர்களிடம் கேட்டிருந்தேன், அதுக்கான பதிலும் இதுவரை என கிடைக்கவில்லை.
That man also, I have already reminded the Honorable Minister. I hope he will reply. In writing, I have requested. கரு ஆச்சாரிய விஜயதாச ராஜபக்ச ஜனாதிபதி நீதிஜதுமா யோஜனா பிலிகேன்யும்
I present the bill, holidays amendment bill.
யோஜனா விஸ்திரக்கல வித்துவி யோஜனாவ
கரு கதானாயகத்துமனி
தேவனி யோஜனாவ கரு சுனில் ஹந்துன்னெத்தி மெத்துமா
கரு கதானாயகத்துமனி ஸ்ரீ லங்கா வரலாத் பிரவாஹனாயத்தனே சாஸ்தாகத கிரீமே சன்சோதன பனத் கெடும்பத மம இதிரிபத் கரு
விஸ்திரக்கல வித்துவி
மம ஸ்திரக்கர்ம கரு கதானாயக
கரு தினேஷ் குணாதன மெத்துமா
ஸ்துதிவந்த வேணும் உபத்துமாட்ட மாட்ட அவஸ்தாவ சலசாதீமகன ஆண்டுகிரம விவஸ்தாவே எக்கசிய ஆண்டுகிரம விவஸ்தாவே எக்கசிய எக்கொலாசி தேக்கையாட்டத்தை இதா பெஹதில்வ இன்டர்ஃபியரன்ஸ் வித் ஜுடிஷரி இஸ் அன் ஒஃபென்ஸ் எவ்ரி பர்சன் நூ வித்தவுட் லீகல் அத்தாரிட்டி இன்டர்ஃபியர்ஸ் ஆர் அட்டெம்ப்ட்ஸ் டு இன்டர்ஃபியர் வித் எக்ஸசைஸ் ஆர் பெர்ஃபார்மன்ஸ் ஆஃப் தி ஜுடிஷியல் பவர் ஃபங்க்ஷன்ஸ் ஆஃப் எனி ஜட்ஜ் presiding officer, public officer, such person is referred to in paragraph 1 of this article. Paragraph 1 very clearly states that these grounds are an offense for interfering with the judiciary. I would like what I referred to be included. Why I raising this is garu kathanayakathumani, I would like to quote the Ministry of Foreign Affairs. Acting Additional Secretary, Ministry of Foreign Affairs, Mr. Ahmad A. Jawad, Acting Secretary. has addressed a letter to Secretary of Justice and Prison Reforms. In this, I don't want to take a time to quote the whole thing, but in page 3, it is very clear there is an attempt to interfere with the functions of the judiciary. Further, this ministry is currently in proceeds of coordinating arrangements for the consultation and coordination with the relevant line ministries. The special rapporteur requested for the assistance of this ministry in arranging a meeting for him with the following. 1. Honorable Chief Justice. 2. Honorable Thalathathu Korala. This is quite okay, the minister meeting anyone. 3. Judges of the Colombo High Court as per his schedule. This is the special rapporteur who's on visit. Now, Garu Kathanayaka Tumani, Andukrama Vivastave, Adhikarane Swahadhi Natya, Api Piliganati Bino. Adhikarane Swahadhi Natya, Arakshakarana Andukrama Vivasta Vaganti Akteno. Amatyansa Lekamare, Ho Atireka Lekamare, Meveni Lipiak Yavanavanang, Egane Jajasada Colombo High Court, Yamyam Karnu Pilimanda. ඒ හයි කෝට් විනිශ්චකාරවරු කැඳවා ඒ විනිශ්චකාරවරුන්ට පිටරටින් එන නියෝජිතයෙක්ට කරුණු කියන්න කියලා මොකද්ද ඔබතුමාට තේරෙනවා මොකද්ද මේ රටේ අධිකරණයේ මූණ දෙන තත්ත්වය ඒ විතරක් නෙමෙයි අග්‍ර විනිශ්චකාරතුමාටත් කැඳවලා තියෙනවා ඔනරබල් චීෆ් ජස්ටිස් කියලා මේ බරපතල ප්‍රශ්නෙන් කෙලින්ම ඇඟිලි ගහන්නට උත්සාහ දරන්නේ අද මේ අධිකරණයන් ඉදිරියේ කෙරෙන කටයුතු සඳහා බව කරුණු කීපයක් තියෙන මම මේ ලිපිය
සභාගත ගන්න මම ඔබතුමාට හොඳයි ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට අවශ්‍යයි
මේකට විශේෂයෙන්ම නඩු කීපයක් පිළිබඳව නම් කළා තියෙනවා නඩු නඩු හතරක් නඩු හතරක් පැහැදිලිව නම් කළා තියෙනවා and others කියලා. ඔව්. Death of Mr. Roshan Chanaka. Chanaka free trade zone in 2011. Protest at Valikad prison in 2012. Ratupaswala incident in 2013. And any other matter of similar nature relevant to your ministry. ඉතින් බොහොම පැහැදිලි අද මේ තුනට හම්බ වෙන්නේ කට්ටිය. ඔබතුමාට තාම වෙලා තියෙනවා මේ වගේ අවස්ථාවකදී විශේෂයෙන්ම අගර විසුරු ඕ හයි කෝට් ජජස්ලා මේ නඩු අහන හයි කෝට් ජජස්ලාව ගෙනල්ලා මේ ඉදිරිපත් කිරීම මම හිතන්නේ ඔවුන්ට ප්‍රශ්න කිරීමට ඉඩ දීම මේ ස්වාධීනත්වයට විශාල බාධාවක් වශයෙන් අපි දකිනවා
මම ඒක වහම ගන්න
ඔබ ඔබතුමාගේ කතානායකතුමා වශයෙන් මම හිතන්නේ මේ විරෝධය අදම
මම
ඉස්සෙල්ලා කරලා මේක
දැනට ගන්න
මතර කරන්න කටයුතු
කරනවා අපේ වෙලා ප්‍රශ්නට ඉන්නවා
මේක වුණොත් මෙතනින් ඉහාට යනවා
අද කාලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මම අවධානය යොමු කරන්න ඊළඟට චන්දම වීරක්කොඩි මැතිතුමා ඊළඟ නැගිට්ටේ මේ කරුණ සම්බන්ධයෙන් නම් මම දැන් කරුණ වටා ගත්තා
දැන් ගරු කතානායකතුමනි ප්‍රධාන කාරණයක් තියෙනවා මේ අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ටත් පිටපතක් යවනවා බලපෑම් කරන්න ඒ වගේම මේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා it would be appreciated if you could provide updates to this ministry on the above cases that may be useful for discussion නඩුව සම්බන්ධව කාරණා දැනුවත් කරන්න කියලා මේ අමාත්‍යංශ ලේකම් කියනවා මේක සාධාරණද මේ රටේ
සභාගත කරන්න මම ගන්නවා
නෙමෙයිද ගරු කතානායකතුමනි
ගරු විජේජාත රාජපක්ෂ මහත්මයා
ගරු කතානායකතුමනි දැනට මේ අධිකරණයේ පවතින නඩු තුනක් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මේ නියෝජිතයක් ඇඳවලා මේ මුණ ගැස්වීමට කටයුතු සැලැස්වීම තුල ඇමතිවරු මේකට සම්බන්ධ නම් ඒ ඇමතිවරුත් මේ පිළිබඳව කටයුතු කරන ලේකම්ලත්
මට වහම ආරං දෙන්න
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගරු කතානායකතුමනි අධිකරණයට අපහාස කිරීමේ වරදක් කරලා තියෙන්නේ. ඒක නිසා මේ පිළිබඳව අපිට බරපතල ලෙස සැලකිල්ලට ගන්න වෙනවා. අදාළ ඇමතිවරුත් අදාළ ලේකම්ලත් මේකට පහසුකම් සපයනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ උදවියව අධිකරණයට අපහාස කිරීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න.
මම ගන්න ගරුව අමෙත්තුමා. ඊළඟට ගරුව විමල් වීරවංශ මැතිතුමාට මාවත්තාව දෙනවා.
කතානායකතුමනි මම ඉස්සෙල්ල නැගිට
මේ කාරණේ හරියට ඔක්කොම තමයි.
මේ කාරණේට එකතු කිරීමක් කළා මම මගේ මුල් කාරණේට එන්නම් ගරු කතානායකතුමනි.
ඔව් මේක හරි.
නෑ මේක හරි නෑ.
නෑ මම කතාව කියන්නම්.
ගරු කතානායකතුමනි මේ වැඩ බලන ලේකම්වරයා විදේශ අමාත්‍යංශයේ ඒ ජාවාඩ් කියන පුද්ගලයා ඔහු Tamanට නැති බලයක් තමයි මේ පාවිච්චි කරන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයාටයි මහාධිකරණ විනිසුරුවරන්ටයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අහවල් සුද්දෙක් ආවා එයාට මේ නඩු ටික ගැන කරුණු කියන්න කියලා නියෝග කරන්න මේ නිලධාරියට තියෙන බලය මොකද්ද? මම ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා කරුණාකරලා හෙට පාර්ලිමේන්තු දවසේ මේ නිලධාරියව මේ පාර්ලිමේන්තුවට කැඳවන්න අපිට මේ ගැන මහජන නියෝජිතය හැටියට ප්‍රශ්න කරන්න අවස්ථාව හදලා දෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
ගරු විමල් වේරමස් මැති
අනේ සමා වෙන්න කතානායකතුමා මට අර මේ මේ ආපු සංවාදයට එකතු වුණා මම කියන්නේ හිටියේ වෙන එකක්. ඔබතුමා මම දන්නවා වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි නම් ඔබතුමා තමයි අපේක්ෂකයා වෙන්නේ.
නෑ නෑ ඒක නෑ අපේ ප්‍රශ්නානේ අපේක්ෂක
සමාවයි. හරි හරි. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මම මෙන්න මේ කාරණය අවධාරණය කරන්න මේ සභාවේ කියුණා වැරදි කරුණක්. 2013 1818 ඇලිරා 30 දරන ජූලි මාසේ 11 වෙනිදා පළ කරන ලද ගැසට් නිවේදනයක් හේතු වෙලා තියෙනවය 2017 ගේන කුණු වලට කියලා. දැන් 2013 ගහපු ගැසට් නිවේදනයක් ගහපු කුණු ගේන්න නම් මේ රටට පිටරටින් එහෙනම් 2013 ඉඳන් 14 ඉඳන් 15 ඉඳන් ගේන්න ඕන. එතකොට ගරු කතානායකතුමනි මේක වැරදි අර්ථ නිරූපණයක්. මේ ගැසට් නිවේදනයේ කොහෙවත් කියලා නැහැ ඔය කියන විදිහට රේගු ආඥා පනත බලරහිත කළා නැහැ. ඒ කියන්නේ ලංකාවට ගේනවා නම් කන්ටේනර් බලන්න බලය තියෙනවා. ප්‍රතිපනේ කරන නේමත් බලන්න බලය තියෙනවා. කවුරු පහවගන්ති එක බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. මේකේ තියෙනවා ගරු කතානායකතුමනි යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට හෝ ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති විට එම භාණ්ඩය ශ්‍රී ලංකා භූමි ප්‍රදේශය වෙත හෝ ඉන් පිටතට ගෙන යන අවස්ථාවකදී අදාළ පරිදි රේගු ආඥා පනතේ සහ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන අදාළ විය යුතුයි. ඒ වගේම 6.1 සඳහන් වෙනවා. දැන් මම කියන්නේ කතානායකතුමනි මේ 2013 රේගු ආඥා පනතක් පෙන්නලා 2017 මේ රට කුණු ගොඩක් කරන්න හදන ප්‍රයත්නයට සුදුහුණු ගාන ලැස්ති වෙන්න එපා. අපි ඊටාම ඕනකමින් කියනවා කවුද මේ සමාගම් කියලා හෙලිදරව් නොකරන්නේ ඇයි? ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?
ඒක පිළිතුරු දෙයි පස්සේ ආලා තිබුණා ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා කරුණාකරලා ආණ්ඩුව මේකෙදි හැසිරෙන පිළිවෙතෙන් පේනවා
කුණු ගොඩ පිළිපස්සෙන්. හොඳයි.
ගරු කතානායකතුමනි
එන්න මචන් මම කලින් පොරොන්දු වෙච්ච ඒවල්
ගරු කතානායකතුමනි
මේ කාලේ චික්මලා තියෙන කරුණාකරලා ඒක ඔළුව තියා ගන්න
සර් ඊටම වැදගත්
හරි කියන්නේ
ඊටම වැදගත් ජාතික ගැටලුවක්
ඒක තමයි අවස්ථාව දෙන්නේ
චන්ද්‍ර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මතු කළේ දැන් මේ ගැසට් නිවේදනයේ එතුමා සඳහන් කරපු කටුනායක නිදාස් වෙළඳ කලාපය කොග්ගල නිදාස් වෙළඳ කලාපය මත්තල ගුවන්තොට පොළ මිරිජ්ජවිල නිදාස් වෙළඳ කලාපයේ යනාදිය වන්දිත ගුදම් සහිතව පවත්වාගෙන යාමේදී ප්‍රති අන්තරාල වෙළඳාමට පහසුකම් සැපීම සඳහා වෙන වටිනා ගැසට් නිවේදනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් 2013 ජූනි මාසයේ 10 වෙනිදා 18.18 ඇලිරත් 30 කියන ගැසට් නිවේදනය.
ඒක පිළිතුරු දුන්නාට පස්සේ
නෑ සර් ඊට වඩා වැදගත් මොකද අපි මේ
සභාව ඇතුලේ
කටුනායකයි කොග්ගලයි මිරිජ්ජවිලයි මත්තල ගුවන්තොටුපළයි මේ සියල්ලට බලපාන දෙයක් පිළිබඳ මහින්ද රාජපක්ෂට මඩ ගැහිම සඳහා කියලා වැඩපිළිවෙලක් ගෙනිච්චොත් එයි රටක ජාතික ආර්ථික වශයෙන් ඇතිවෙන ප්‍රශ්නේ ගැනයි මම ඔබතුමාගේ අවධානය යොමු
කරන්නේ.
ඉතින් ඒ අනුව මේ ගැසට් නිවේදනය සභාගත කරනවා මම.
හොඳයි.
මේ ගැසට් නිවේදනයේ කිසිම තැනක කුණු ගේන්න අවසර දීලා නැහැ. ඉතා පැහැදිලි ලෙසම
දැන් එදා පිළිතුරු දුන්නාට පස්සේ අපිට කියන්නේ ව්‍යාජ කරන්න පුළුවන්
නෑ සර් ඒ පිළිතුරට අදාළ වෙනවා මම මේ කියන
කරුණ
මොකද මෙතන ඉතාම පැහැදිලිව තියෙනවා මෙහි කුමන ආකාරයකින් නිදහස් කිරීම ලබා දී තිබුණද මෙකී නීතිමාලාව අදාළ වන සියලුම ව්‍යාපාරයන් රේගු ආඥා පනතේ උපලේඛනයේ ආ යටතේ පනව ඇති සීමා කිරීම හා තානම් කිරීම සඳහා යටත් වේ රේගුවාඥා පනතේ උපලේඛනයේ ආයතතේ පනව ඇති සීමා කිරීම හා තානම් කිරීම වලට එරෙහිව යමින් යම් ව්‍යාපාරයක් කටයුතු කරන්නේ නම් මෙකී නීතිමාලාවට අදාළ වන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් වෙත ඇතුල් වීමට සහ අවශ්‍ය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින්
හොඳයි ඒක ඔයගේ බලන්න
ඵලයේ පවරන ඕනෑම
නීති බොමිසෝතේ බොමිසෝතේ ගරු විජේදාස මහත්මයා
අල්පේ ඉලක්ක ගරු කතානායකතුමනි ඔව් විනාඩියයි ගරු කතානායකතුමනි ඔබතුමා මීට පෙරත් මේ සභාවට වරින් වර දැනුම් දීලා තියෙනවා රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා ඊළඟ අවුරුද්දේ ඉදිරිපත් කරන්න ඕනේ කියලා ඒක තමයි යහපාලනය කියන අර්ථය කියලා. නමුත් දැන් ඔබතුමා දැක්ක අද දිනේදී ගරු ආණ්ඩුපක්ෂයේ සංවිධාන ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කරා වාර්තා ලංකා මිනරල්ස් ඇන්ඩ්ස් ලිමිටඩ්. දැන් මේ වාර්තාව 2014 ඉදිරිපත් කරන්නේ අවුරුදු 5කට පස්සේ. එතකොට මේ වාර්තා ඉදිරිපත් කිරීමේ පළක් තියෙනවා. මේ දූෂණ සම්බන්ධව නන්දරණ ආයතනයක්. එතකොට මේ BOI එක මේක රටේ ආර්ථිකය පිළිබඳව වැදගත් වගකීමක් දරන ආයතනයක්. දැන් මේක BOI කේ වාර්තාව අද ඉදිරිපත් කරන්නේ 2017. එතකොට මේ විදියට වාර්ෂික වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවද? දෙවෙනි කාරණය තමයි කතානායක දුන්නේ ඔබ දිනේ ඔබතුමා අද දිනේත් පැයක කාලයක් ගත කරා මේ ප්‍රශ්න වාරයේ සම්බන්ධව. ඔබතුමා දිගින් දිගටම අවධාරණය කරලා තියෙනවා මේ ප්‍රශ්නවලට උත්තර දීමේ ඇති වැදගත්කම. ගරු කතානායකතුමනි ප්‍රශ්න අහලා ඒකට උත්තර දෙන්න අද දවසේ ඇමතිවරු දෙදෙනෙක් හැරෙන්නට වෙන කිසි කෙනෙක් මේ සභාවේ හිටියේ නැහැ. අපි අගය කරනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා දරන උත්සාහයට. නමුත් කවදාවත් එතුමට ඔය එක ප්‍රශ්නකටවත් අතුරු ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ. මේ ප්‍රශ්න අහන්නේ මන්ත්‍රීවරු විදියට අපි වෙනුවෙන් නෙවෙයි. මේක අහන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. එතකොට ඒ අහන ප්‍රශ්නට වැඩිය වැදගත් කරුණු මතුවෙන්නේ අතුරු ප්‍රශ්න අහනකොට. සමහර අවස්ථාවලදී. එතකොට මේ අතුරු ප්‍රශ්නවලට උත්තර දෙන්න කෙනෙක් අද දවස පුරාවටම මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එතකොට මේ කාලය පාර්ලිමේන්තුවේ වැය කරන එකේ ප්‍රතිඵලයක් තියනවද කියලා ඔබතුමා නැවත පොඩ්ඩක් මේ පිළිබඳව කල්පනා කරලා
බලන්න. මේ සුදී ගරු මන්ත්‍රී කරුණු දෙකක් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගිණුම් පාර්ලිමේන්තුවට ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා දන්නා අපි මේ ගැන විශාල උනන්දුවක් දක්වලා දැන්ට 95%ක් විතර පාර්ලිමේන්තුව ගිණුම් අවුරුද්දේ මාස 10ක් ඇතුළත එනවා. ඕවාගේ 4-5ක් මම දැක්කා ඒක වැරදි. ඒ නිසා මම වහාම මේ ගැන අවධානය යොමු කරන්න ගිණුම් කාර්ක සභාවට එයා විශේෂ වැඩ කොටස කරලා හුඟක් දේවල් ක්ලියර් කරලා තියෙනවා. මම එකඟේනවා. අනික මේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා ගරු ඇමතිවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් මම ලිඛිතව දැනුවත් කරලා තියෙනවා ඒ දවස්වල. ජන අධිකාරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාවත් මේ ඊයේ පෙරේදාත් මම දැන් කතා කරලා දැන් මම ඒක මම හිතන්නේ එහෙම කෙනෙක් නැති යෑම සභාවටත් කියන ගෞරවයක් ඇස මම දකින්නේ. ඒක පොඩයින් ගරු විජේදාස මහත්මයා
දැන් මම ඉදිරිපත් කරපු කාරණා දෙක සම්බන්ධව මේ වාර්තා පිළිබඳව මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ආයතන ප්‍රධානියොත් මේවා බාරව සිටින ඇමතිවරුත් මේ පිළිබඳව කැඳවලා ප්‍රශ්න කරන්න අවස්ථාවක් දෙන්න
කියලා මම කෝප් එකකටම කැඳවන්නේ මේ
Thank you very much.
කවුද මේ ගරු ලංසමැතිතුමා මේ සම්බන්ධව අද කාලේ ඉක්මවලා තියෙන
මගේ ප්‍රදේශයේ සම්බන්ධ වෙන අර කුණු එංගලන්තේ ඉඳලා
දැන් කුණු ගැන කතා කළා තරහින් මම කුණු ගැන කතා කළා අපි කියන්නේ මේවා කරන්න පුළුවන් කුණු ගැන කතා කළා වෙන ඉඳ දෙන්න බෑ මට කුණු ගැනද කුණු ගැන නම් බෑ මට අද මම ආපහු මේ වෙලා පහු වෙලා තියෙන්නේ හ කතිකව ගොඩක් ඉන්නවද එහෙනම් මොකක් කියන්නේ අධිකරණේ කියන්නේ ඒ කියන්නේ දැන් මම දැනුවත් කරලා තියෙනවා දැන් වහාම අමාත්‍යවරයාත් ලේකම්වරයාත් ජනරාල් දෙන මම දැන් තුල ලේකම්තුමා දැන්නම ගිහිල්ලා උපදෙස් දෙන්න තියෙනවා ඒක නවත්තන්න කියලා. ඔව්. මං ගන්නේ බලන්න ලේකම් මං හිතන්නේ ඉන්නවා දැන්වා මා කර ක්‍රමවේදයක් මං හදන්න. හරි කතාවවද නැගිටේ. මං කතා කරලා කියන්න. ප්‍රධාන කටයුතු නායපත්‍රයේ විෂයාංගික පරිපාලන දිස්ත්‍රික්ක පනතට යෝජනාව සම්මත කිරීමට ගරු වජිර අභිවාදන මැතිතුමා ඊට ප්‍රථම නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මෝඩාසෙන් පැමිණ ඇත.
Honorable Minister, continue.
ගරු සභාපතිතුමනි පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ යෝජනාව 1955 අංක 22 දරන පරිපාලන දිස්ත්‍රික්ක පනතේ තුන්වෙනි වගන්තිය යටතේ අයන්න මෙහි උපලේඛනයේ විස්තර කර ඇති වරාය නගරයේ කොළඹ යනුවෙන් හඳුන්වනු ලබන ගොඩ කරන ලද භූමි ප්‍රදේශය 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනතේ පළවෙනි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමාව තුළට ඇතුල් කිරීම මගින් කොළඹ පරිපාලන දිස්ත්‍රික්ක බල ප්‍රදේශය සහ සීමාව වෙනස් කරන ලැබිය යුතු බවට සහ ආයන්නේ ගොඩ කරන ලද භූමි ප්‍රදේශයේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයට එක්කනු ලැබිය යුතු බවටත් මෙම පාර්ලිමේන්තුවට යෝජනාව සම්බන්ධ යෝජනා කරනවා. ගරු සභාපතිතුමනි, අතවන්සේෙන් දීර්ඝ කාලයක් දැනට මේක පමා වෙලා තිබෙනවා. යම් යම් හේතුන් මත සහ විවිධ සංශෝධන සහ විවිධ ක්‍රියාවලියන් ඔස්සේ දැනට වැඩ කටයුතු නිම වී තිබෙන භූමි ප්‍රදේශය මම හිතනවා ඉතාමත් ඓතිහාසික අවස්ථාවක් හැටියටයි මේක අපිට විග්‍රහ කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් පරිපාලනය පිළිබඳ ඉතිහාසය සිංහල රජ දවස දක්වාම දිව යනවා. අතීතයේදී ප්‍රධාන නගර සිට රාජපාලනය කර රජවරුන් යටතේ ප්‍රදේශපාලනය සඳහා ප්‍රධාන නිලධාරීන් පත් කළ තිබිලා තිබෙනවා. ඔවුන් රට ලද්දන් පස් ලද්දන් ලෙස හැඳින්වල තිබෙනවා. රාජ්‍යපාලනයේ ක්‍රමික විකාශනයත් සමග මේ ප්‍රදේශපාලනය සඳහා වූ පාලන ඒකක දිසාවනිය ලෙස වෙනස් වූ බව සටහන් වෙනවා මේ අනපනත්වල. මේ අනුව පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන වකවානුවේ පැවති කෝටි රාජ්‍යපාලන ඒකකයේ හතරකට බෙදා තිබිලා තිබෙනවා. දිසාපති ලෙස නම් කළ මෙම පාලන ඒකකී වූයේ මාතර දිසාව, සබරගමු දිසාව, හතරකූරලි දිසාව හා හත්කූරලි දිසාව ලෙසයි. මේ එක් එක් දිසාවන් පාලනය කරන ලද්දේ දිසාව යනුවෙන් හැඳින්වූ නිලධාරීක් යටතේ. දැනට මෙම ගොඩ කර තිබෙන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 446.6153 වූ භූමි ප්‍රමාණයේ අක්කර 1105ක් මේ අන්දමින් එකතු වීමට නියමිතව තිබෙනවා කොළඹ ප්‍රාදේශීය ලේකම් බල සීමාව තුළට. මීට සමාන්තරව ඉතිහාසය දිහා බැලුවහම දිග ඉතිහාසයක් සටහන් වෙනවා මෙවැනි අවස්ථා. එවැනි අවස්ථා දිහා බැලුවත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මූදෙන් කොටසක් ශ්‍රී ලංකාවට එකතුවීම සිදුවන අවස්ථාව. ඒ නිසා ඉතිහාසයේ කරුණු කාරණා දිහා බැලුවහම 1833 10/1 දින සිට පළාත් පහකට බෙදා ආණ්ඩුවේ එජන්තවරු 5 දෙනෙකු යටතට පාලනය කළ තිබෙනවා. ඒ අනුව එදා ප්‍රකාශයට පත් කළ බස්නාහිර පළාතේ මායිමුවේ බටහිර මුහුදත්, උතුරින් කලාඔයත්, දකුණින් බෙන්තරගඟත්, නැගෙනහිරින් මධ්‍යම පළාතත් යන සීමාවන්ය. මේ සීමාවන් තුළ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ඇතුළත් කළ තිබුණා. කොළඹ, පුත්තලම, හලාවත, හත්කෝරළය, හතරකෝරළය, තුන්කෝරළය සහ සබරගමුව යන දිස්ත්‍රික්ක බස්නාහිර පළාතට එකල අයත් වෙලා තිබිලා තිබෙනවා. මින් මුලින් සඳහන් කළ දිස්ත්‍රික්ක ප්‍රධාන්‍ය නැති කළ මුහුදුබඩ දිස්ත්‍රික්කයන් වූ අතර අවසන් හතර උඩරට රාජ්‍යයට අයත් දිසාපති නම් ඒකක හැටියට සඳහන් කළ තිබෙනවා. මේ අන්දමින් ස්ථාපිත වූ උතුරු පළාතට අයත් ඌයේ යාපනය, මන්නාරම, මුලතිව් යන මුහුදුබඩ දිස්ත්‍රික්ක හා සිංහලයේ රාජ්‍යයට අයත්ව තිබූ නුවර, කලාඹිය දිසාවනියයි. මෙහිදී මන්නාරම හා යාපනය යන මුහුදුබඩ දිස්ත්‍රික්කවලට වෙන්වෙන්ව පිහිටා තිබූ මන්නාරම හා යාපනයට අයත් අනෙකුත් දූපත්ද අයත් විය. ඉහත විස්තර අනුව බස්නාහිර පළාතේ බටහිර මායිමු මුහුද නොවෙනස්ව එදා සිට අද දක්වා පවතී. මේදී කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ පාලන ඒකකයක් ලෙස වෙන්කර මුල්වරට ප්‍රකාශ කර පත් කරන ලද්දේ 1955 අංක 22 දරණ පරිපාලන දිස්ත්‍රික්ක පනත මගිනි. එදා සිට අද දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බටහිර මායිම් මුහුද වූ අතර අද දින මේ යෝජනාව මගිනුත් එහි මායිම නොවෙනස්ව පවතී. එසේ වුවද කොළඹ ගාලු මුහුදර අභ්‍යන්තරයේ මුහුද ගොඩ කර අලුතින් ශ්‍රී ලංකාවේ ගොඩබිමට එක් කළ වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයේ තුළට නිශ්චිතව ඇතුළත් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ බස්නාහිර මායිම යළි ප්‍රකාශයට පත්කිරීම මගින් වරාය නගර භූමිය කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් බවට නිසකයෙන්ම පත්වීම සිදුවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ මුහුදු ප්‍රදේශයක් ගොඩබිමක් ලෙස කොටසක් දිස්ත්‍රික්කයට ඇතුල් කිරීම සඳහා ගෙනෙනු ලබන යෝජනාව ඓතිහාසික යෝජනාවක් වෙනවා. මොකද ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මුහුදෙන් කොටසක් ඇතුළත් කිරීම සිදුවන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් මම කරන්න කැමතියි. මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් මේ ප්‍රශ්නය සංවර්ධන කටයුත්ත සමග විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වෙමින් තිබුණා. ඒ අතරේ ඒ සඳහා අපි රජය හැටියට විවිධ සංශෝධන ඉදිරිපත් කළ තිබෙනවා. ඒ සංශෝධන අනුව මේ සම්බන්ධයෙන් යම් නොපැහැදිලිකමක් ඇතොත් එය දුරු කිරීම සඳහා නීතිපතිවරයාගේ මතය සහිත ලියවිල්ල මම අවසර ඉල්ලනවා. කොළ කීපයක් පිටු දෙකයි තිබෙන්නේ. පිටු දෙක හැන්සාට් ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරලා තිබෙන ලිපිය නීතිපතිවරයාගේ ලිපිය E-ඇලයිරක් 65 ඇලයිරක් 2019 CPC ඇලයිරක් PMU ඇලයිරක් 6-967 2019 මාර්තු 19 නීතිපතිවරයා විසින් මේ පිළිබඳ අදාළ නීතිමය ස්වභාවය පැහැදිලි කරපු පිටු දෙක මං හැන්සාත්ගත කරන්න අවසර ඉල්ලනවා අනාගතයේ අනිත් අයගේ දැන ගැනීම සඳහා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියත් වරාය නගර විශේෂ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කරනවා. ඒ අනුව මේ වරාය නගරය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටසක් ලෙස එම ගොඩ කරන ලද ප්‍රදේශයේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට එකතු කිරීමට මෙම පාර්ලිමේන්තුවට යෝජනා කරනවා. එම භූමි ප්‍රදේශය මැනුම්පති විසින් සකස් කරන ලද 2019-6-11 දිනැති අංක CO ඇලයිරක් DSO ඇලයිරක් 20-19 ඇලයිරක් 370 දරන අනු රේකනේ කැබලි අංක 2 සිට කැබලි අංක 7 ලෙස සලකනු ලැබූ හෙක්ටයාර 446.61353 වන අක්කර 1105ක භූමි ප්‍රමාණය වරාය නගරය කොළඹ නමින් හැඳින්වීම සිදු කරනවා. මෙම ගොඩ කරන ලද භූමි සම්බන්ධයෙන් මම හිතනවා වෙනත් ප්‍රශ්න මතුවන්නේ නැහැ. මොකද දීර්ඝ කාලයක් මේ සංවර්ධන ක්‍රියාවලිය පමා වුණා යම් යම් යෝජනා අදහස් සහ විවිධ කාරණා නිසා. මේ ගැනද හවස් වරුවේ නාගරික සංවර්ධන ඇමතිතුමා කරුණු දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කරනවා. මේ කරුණු පමණයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාංශයේ කොටසක් හැටියට බාර ගන්නා බව මේ වෙලාවේ පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.
බොහොමත්මති හොන්ඩබල් ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ද.
ගරු සභාපතිතුමනි, ගරු අභ්‍යන්තර හා සුදේශී කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමා විසින් අද මේ සභාවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. කොළඹ වරාය නගරය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ බල ප්‍රදේශය සහ සීමා තුළට ඇතුළත් කොට ඒ ගොඩ කරන ලද හෙක්ටයාර 446.61 එහෙම නැත්නම් අක්කර 1105ක භූමි ප්‍රදේශය කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට එක් කරන යෝජනාව. එවාගේම එතුමා සඳහන් කළා මෙය ඓතිහාසික යෝජනාවක් කියලා. එවාගේම එතුමා කතාවේදී එතුමා ඉතිහාසයේ කරුණු පිළිබඳව කරුණු කීපයක් දිසාවන් වෙන් කළ තිබුණු ආකාරය, එවාගේම පෘතුගීසින් 15 සියවසේදී ලංකාවට ආව අවස්ථාව දක්වා එතුමා කරුණු ඉදිරිපත් කළා. ඒ ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙය ඓතිහාසික යෝජනාවක් බවට අද පරිවර්තනය වෙන්නේ එතුමාගේ කතාවට අනුවම එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුලදී මෙම භූමි ප්‍රදේශය ගොඩ කළා වරාය නගරයක් ඉදිකිරීම සඳහා යෝජනාව ගෙනල්ලා ඒ සඳහා මුල්ගල් තියලා මහජන චීනයේ අග්‍රාමාත්‍යතුමා පැමිණ ඒ ආකාරයෙන් කටයුතු කරපු නිසා තමයි අද මේ ඓතිහාසික යෝජනාව ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතුමාගේ කතාව පරිදිත් අපි දන්නා පරිදිත් අපගේ මේ ලංකාවේ ලිඛිත ඉතිහාසය තුළ අපේ රටේ භූමි ප්‍රදේශයට තව යම් භූමි ප්‍රදේශයක් එකතු වෙනව නම් එකතු වෙන්න ඕනේ මුහුද ගොඩ කරලා අක්කර 1105ක් මේ රටට යා කරන්න මේ රටේ භූමි ප්‍රමාණය වැඩි කරන්න ඒ කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති හැටියට කටයුතු කරන අවදී 2012 තමයි මේ සඳහා පාරිසරික වාර්තාව ඉදිරිපත් වෙලා තිබුණේ. නමුත් 2015 ජනවාරි 8 වෙනිදා පස්සේ මුලින්ම කරපු කරුණු වලින් එකක් තමයි මේ කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු අත්තිපේ. මේ සඳහා ඩොලර් බිලියන 1.4ක් ආයෝජනයක් මේ සඳහා සිද්ධ වෙනවා. මෙය චීනයේ CCC ආයතනයට තමයි මේ ව්‍යාපෘතිය පැවරලා තින්නේ Communications Construction Company. CHEC Port City Colombo Private කියන සමාගම එක්ක තමයි කොළඹ වරාය මේ සංවර්ධන කටයුතු කරන්නේ. අපි දැක්කා. මේක විශාල ආන්දෝලනයකට ගෙනාවා. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී මේ භූමිය මේ මුහුද ගොඩ කළා නව නගරයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල ඉතා නිර්දේශ ලෙස එදා මැතිවරණ ව්‍යාපාරයේදී අද ඉන්න ආණ්ඩු පක්ෂය ප්‍රයෝජනට ගත්තා. ඒ වගේම තමයි හම්බන්තොට වරාය මහ ගලක් තිනවයි කිව්වා. එතනින් නැව්වතුරට ගන්න බැහැයි කිව්වා. හැබැයි දැන් ඒ නැව්වතුරට ගන්න බැරි වරාය ඩොලර් බිලියන 1.2කට වික්කා අවුරුදු 100කට. එතකොට අවුරුදු 100ෙන් බෙදුවොත් ඩොලර් මිලියන 1200 අවුරුද්දකට ඩොලර් මිලියන 12යි. අවුරුද්දකට ඩොලර් මිලියන 12යි රුපියල් 175 වැඩි කළොත් කීයද? රුපියල් මිලියන 3000කටත් අඩුයි. අවුරුද්දකට ගෙවන බද්ද අපේ රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ සමූහයක් එකතු වුණා නම් ආයෝජනය කළා මේ මුදල ගෙවලා සමාගමක් දාලා ඒ ඇයට මේ වරාය ගන්න තිබුණා. දැන් බලන්න. එදා අපි එකට විරුද්ධ වුණා. දන්නවා විජයදාස රාජපක්ෂ මැතිතුමා විරුද්ධ වුණා නේ ඇමතිකමක් නැතුව ගියා. එදා දැන් අද පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක වර්තමානයේ ඇති වෙලා තිබෙන තත්ත්වයේ තුල විවිධ සැක සංකා ඇති කරලා තිනු. ඊයේ පෙරේදා මාස 3 ගත වෙනකොට ප්‍රකාශිතුනුත් පැහැදිලි වුණා මේ සිද්ධිය උනේ කොහොමද කියන එක. පිලිමන්දෝ සැකමතු වුණා. අදත් ඒවා අභිරහස්. දැන් එහෙමනම් මේ වරාය අවුරුදු 100කට දෙනකොට තවත් විවිධ බලවත් රටවල් වලට ප්‍රශ්න මතුවෙලා. දැන් මේ ප්‍රශ්නවල කොටසක් හැටියට මේකත් අද අපිට ඇවිල්ලා තියෙනවා. බලන්න එදා දුරදර්ශීව රාජපක්ෂ ආණ්ඩුව වරාය හැදුවා අවුරුද්දට මිලියන 3000කට අඩු ගණනකට බද්දර දුන්නා. ගණන් හදලා බලුවම එහෙමයි එන්නේ. මිලියන 3000. හරි. දැන් මේක ගත්තොත් මේ වරායේ ආයෝජනය ඩොලර් බිලියන 1.4ක්. ඩොලර් බිලියන. ඒ 1.4ට ආයෝජනය කළ හදන අක්කර 1105 අපේ රජය යටතේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් බිම් කොටසක් මෙන් වෙනවා. ඊළඟට ඒ ආයෝජකයන්ගේ මුදල් උපයා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවල ජාත්‍යන්තර වශයෙන් හෝටල් උද්‍යාන විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් ඇති කරන පුළං අගනගරයක් මහා නගරයක් බවට පරිවර්තනය වෙනවා. දැන් අපි දන්නවා ඩුබායි වගේ රටකට ගියාම මීට අවුරුදු 10කට 15කට කලින් දුච්ච තත්ත්වේ නෙවෙයි අද ඩුබායි නගරය. මුහුද රික්ලේම් කළා තමයි ඒව හදලා තියෙන්නේ. අපි හොංකොං වලට ගියොත් එහෙම හොංකොං වල ගුවන් තොටුපළ මීට අවුරුදු 20කට පමණ කලින් මුහුද ගොඩ කළා තමයි හදලා හිටන් අද ඒ ගුවන් තොටුපළ හදලා තියෙන්නේ. මාලදිවයිනේ මේ අලුතෙන් ඇති වෙන දෙවෙනි ගුවන්පතය ඒ ආකාරයි. එතකොට මේ ලෝකයේ මේ සියලු දේවල් විය හැකි බව දැනගෙන තමයි එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ රටට දැක්මක් ඇතිව මේ රටේ එකම බිම්මංගලක්වත් කිසිම කෙනෙකුට නොදී ඒ සියල්ල අපේ කළමනාකාරීත්වයට තමයි ඒ අක්කර 1105 මේ රටට ආයත් කරලා දුන්නේ. එදා ඒව විවේචනය කළා, ඒව හැල්ලුවට ලක් කළා, අවුරුදු එකහමාරක් ඒ ව්‍යාපෘතිය පමා කළා. ඊට පස්සේ තමයි අද මේ තැනට ගෙනල්ලා තින්නේ. ඉතින් අපි සතුටු වෙනවා. එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින් ඉදිරි දැක්මක් ඇතුව එදා පරිසර වාර්තා කැඳවලා ඒ සියලු දේ කළා, ඒ ආයෝජකයන් ගෙන්නලා ඒ ආරම්භ කරපු එකේ ප්‍රතිඵලය තමයි අද තමුන්නාංශ මේ යෝජනාව ගෙනල්ලා තින්නේ. අක්කර 1105 අපේ භූමියට ඇතුළත් කළා ඉතිහාසයේ පළවෙනි වතාවට. හැබැයි තව කාරණයක් කිව්වනේ, පෘතුගීසින් ලංකාවට ආපු වෙලාව 1505 මම ඉතිහාසය කළේ මේ අය හත අට පන්තිවල විතරයි. ඊට පස්සේ වෙනත් විෂයන් කළේ. හැබැයි ඒ මතකයෙන් කියන්න පුළුවන් 15 වෙනි සියවසේදී ලංකාවට පෘතුගීසින් ඇවිල්ලා අපිට මතකයේ තිනවා එදා මේ පාලනය කරපු දොන් ජුවන් ධර්මපාල කරපු පාවාදීම පෘතුගීසින්ට අපේ රට කොළඹ ගෙරිහමක ප්‍රමාණය ඉල්ලුවාම මොකද කළේ? ඒක තීරුවලට කපලා ඒක දිගට ඇදලා අන්න ඒක තමයි අදා දුන්නේ. අද තමුන්නාංශලගේ ආණ්ඩුවේ නායකයෝ අද එතෙන්ට තමයි මේ රට ගෙනියන්න යන්නේ. මේ වෙනකොට රට අභ්‍යන්තරයට හදපු හම්බන්තොට වරාය අවුරුදු 99කට දීලා ඉවරයි. 100යි පරම්පරා හතරක්. දැන් මත්තල ගුවන්තොටුපළ ඒකත් දෙනවයි කිව්වා මේ පෙරේද කිව්වේ. ඔව්. ඊළඟට කොළඹ වරාය නැගෙනහිර පාරාන්තය හැදුවේ මේගොල්ලෝ නෙමෙයි, වෙන අය හැදුවා. මේගොල්ලෝ ඒක දුන්නා ඉන්දියානු සහ ජපාන සමාගමට. දැන් මම මේ කියාගෙන එන්නේ මේ එදා ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රටට එකතු කරලා දුන්න භූමි ප්‍රමාණය අරගත්තාම ගන්නතරතුර ඒ හදලා දුන්නේ මම මේගොල්ලෝ විදේශ රටවලට දුන්නා. අවුරුදු 100ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, 99 පරම්පරා හතරක්. දැන් ඊළඟට තිරිකුණාමල වරාය පිඹුරුපත් හදලා තිනවා. තෙල් ටැංකිය 100ක් තිනවා අක්කර 650ක. දැන්ට 14ක් දීලා එදා 2002 ගහපු ගිවිසුම අනුව අපි නීත්‍යානුකූල තත්ත්වෙ පෙන්ලා දෙන්න දුන්නේ නැහැ. ඒක ඉන්දියන් තෙල් සමාගමට. ඊට පස්සේ මොකද කළේ? 14ක් දුන්නා. 14ක් දීලා 100ම දෙන්න දැන් සූදානම. මොකෝ ඉන්දියන් තෙල් සමාගමට ලංකාවේ තෙල් විකුණන තෙල් ටැංකිය 100ක් ඕනේ. එක ටැංකියක ධාරිතාව ටොන් 10000යි. 10000 100ම වැඩි කරන්නේ. කවුද ගන්න තෙල් ගබඩා කරගන්නේ මෙච්චර? ඉන්දියන් තෙල් සමාගමේ ලංකාවේ මාකට් ෂෙයා එක 12%යි. වෙළඳපොළ තියෙන්නේ 12%ක පරිමාවට තෙල් ටැංකිය 100ක තෙල් ගබඩා කරන්න ඕනේ නැහැ ලංකාවේ. නමුත් වැදගත් වෙන්නේ මොකද්ද? භූමිය අක්කර 650. භූමිය අක්කර 650. මේ රටවල් පිටින් ඇවිල්ලා ලංකාවේ භූමිය ගන්නෙ නැහැ. ඒ රටවල් එන්නේ ඒ රටවල් වල තියෙන රාජ්‍ය සමාගම් ඔස්සේ. එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් යම් ප්‍රශ්නයක් ආවොත් අපේ සමාගමක් එතන තිනවා, ඒක මේ භූමියේ තින්නේ, ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. දැන් මොකද්ද කරන්නේ? එදා පෘතුගීසින් ඇවිල්ලා 1505 16 වෙනි සියවසේ ලන්දේසින් ඇවිල්ලා මුහුදුබඩ ප්‍රදේශෙම අයත් කරගත්තා. ඊට පස්සේ ඉංග්‍රීසින් ආවා, ඇවිල්ලා 1715 උඩුරට ගිවිසුම ගහලා එන මුළු රටම යටත් කරගත්තා. ඒ යටත් කරගත්ත රට 48 නිදහස ලබා දුන්නා. ඒ නිදහස ලබා දුන්න රටේ ව්‍යවස්ථාමය නිදහස ලබා ගත්තා. සිරිමා බණ්ඩාරනායක මැතිණිය කාලේ 72 ව්‍යවස්ථාව ගෙනල්ලා ඒ ඔක්කොම කරගෙන ඉස්සරහට ඇවිල්ලා මං කියන්නේ DS නායක අගමැතිතුමන්ලා, ඩඩ්ලිස් නායක මැතිතුමන්, ජයජෝදන මැතිතුමන්, ප්‍රේමදාස මැතිතුමන් පවා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හැටියට පක්ෂයක් හැදින තීන්දුව අරගෙන මේ රටේ හිටපු නායකයන් සියලු දෙනාම රටට රටගෙන ගැක්කුමක් තිබුණා. දැන් අද දැන් මේ වෙනකොට හම්බන්තොට හැදුවා එක දුන්න මත්තල දෙන්න යනවා, තෙල් ටැංකි ටික දෙන්න යනවා 650යි. වරායේ ඔක්කොම දීලා ඉවරයි. දැන් නැගෙනහිර පාරයන්තෙත් සෝෆා එක තව මගේ එනවා, මගේ එනවා. හරි, ඊළඟට දැන් මං කියන්නේ ඒකයි. මේකට අපි ඉතාම කැමති, අපි ස්තුතිවන්ත වෙනවා මේ යෝජනාව ගෙනාවට. හැබැයි මේක සම්පූර්ණ ගෞරවයෙන් ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් එතුමාගේ ආණ්ඩුවටත් කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. දැන් මතක තියාගන්න මේකෙන් එක්සත් ජාතික පක්ෂයට පැනලා යන්න බෑ. හෙට අනිද්දා ජනාධිපති අපේක්ෂකයෙක් දාගත්තාම කියයි ඒ නායකයා නෙමෙයි මේක කළේ. මේ වෙන නායකයෙක් කළේ. එහෙම කියන්න බැරි නෑ. එහෙම කියන අයත් ඔය පැත්තේ ඉන්නවා. එහෙම කියන එක අසාධාරණ. ඒ නායකයාට. හැබැයි එහෙම කියන්න පුළුවන්. මතක තියාගන්න එහෙවට විරුද්ධ නම් ඒවට විරුද්ධ වෙන්න තිබුණා. ඒකකටවත් විරුද්ධ වුන්නේ නෑ. ඒවට පක්ෂ වුණා. දැන් හෙට අනිද්දා ඇවිල්ලා කියන්න බෑ. කවුරුන් හෝ අපේක්ෂකයෙකුට නෑ නෑ. මම ඕකට නැහැ කියලා. ඒක තමයි අපි කියන්නේ. ඒ නිසා මේ රටේ භූමිය පාවා දීම විදේශකරණේ මේ සියල්ලම එකට ඇඳුණු දේවල් එකම න්‍යාය පත්‍රික කොටස් හැටියට තමයි මේ සියල්ලම යන්නේ. ඒක තමයි අහිංසක කිතුණු බැතිමතුන් 250කට අධික පිරිසක් ඝාතනය වෙනකොට අද මේ වෙනකොට ඒ සියල්ලම මොකද අතන කොම්පිටියක් රැස් වෙනවා. තේරීම් කාරක සභාවේ ඉන්නෝ සිරගත වෙලා ආපු අය. හිරගෙදරට යන්න ඉන්න අයත් එතන ඉන්නෝ. ඒකල නඩුව අහනවා මෙතන. දැන් තේරීම් කාරක සභාවේ වාර්තාවේ තියෙන නෛතික වටිනාකම මොකද්ද? හා කියන බල. කොයි උසාවියටද ගෙනියන්න පුළුවන් ඔය සාක්ෂිය? කාටද නඩු දාන්න පුළුවන් ඔය සාක්ෂිය අරගෙන? මුකුත් කරන්න බෑ. එහෙමනම් ජනාධිපති කොමිසමක් දාන්න ඕනේ. දාලා සාක්ෂි හැටියට වටිනාකමක් අරගෙන ඒක ගෙනියන්න ඕනේ අධිකරණයට. මේ එහෙම වෙන්නේ නෑ. මේ හුදු ප්‍රදර්ශනයක්. දැන් අදත් මේක රැස් වෙලා. දැන් මාස 3ක් ඉවරයි. දැන් කෝ වාර්තා ඉදිරිපත් කරනවා කිව්වා. කමිටු වාර්තාවක් තිබ්බා මේ සභාවට ඉදිරිපත් කරනවා කිව්වා කතානායකතුමා. එහෙම ඉල්ලලා තිනවායි කිව්වා. අද වෙනතුරු සභාගත වෙලා නැහැ. සභාගත වෙලා නැහැ.
හරියටත් දීලා.
ඊළඟට අධිකරණයට බී වාර්තා දාලා දාපු චූදිතින්ට දැන් අපදිලා තිනවා. ඒක නෛතික කටයුත්තක්. ඒ කියන්නේ දැන් අධිකරණය තියෙන නිසා අපි කතා කරන්න යන්නේ නැහැ ඒක. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන මේකයි. මෙයින් අභාප්‍රාප්ත මේ අඝාතනයට ලක් වෙච්ච තුවාල වෙච්ච අයට දැන් තියෙන සහනය මොකද්ද? දැන් මොකද්ද මේ රටේ ජනතාවට කියන්නේ? මේකට වගකීම් කවුද? අපි පැහැදිලිව කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 එක අයන්නේ යටතේ අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය. ඒ ඇමති මණ්ඩලයට ජනාධිපතිතුමත් අයිති වෙනවා. මේ අය තමයි පාර්ලිමේන්තුව තුලින් රටේ ජනතාවට වග කියන්නේ. කොයි වගවීම? දැන් ආයේ ජනාධිපති මැතිවරණය තියාගෙන හොඳට කයිවාරු ගහනවා. අපි දානවා අපේ පොදු අපේක්ෂකෙක්. අපි ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කළ දෙන්නේ මොකටද? අයිත් මේ වගේ සිදුවීම් වෙන්නේද? ඒක කලින් කියලා තිබුණා. පෙරේද කාදිනු උන්නාංශ කිව්වා. වාසුන පිරෙනකොට.
කාදිනුටත් රිපෝට්
එකක්. ඉන්දියානු මහකළුසාරසුමා උන්නාංශල කිව්වයි කියලා. අපි කලින් තුන් වතාවක් දැනුම් දුන්නයි කියලා. කියලා ගහපු එකම අවස්ථාව මේ අවස්ථාව. ඒකවත් නවත්ත ගන්න බැරි නම් අයි ජනතාව ඉස්සරහට ගිහිල්ලා කිසිම මැතිවරණයකට ඡන්ද ඉල්ලන්න අයිතියක් එක්සත් ජාතික පක්ෂයට නැහැ කියලා මම ඉතා පැහැදිලිව කියනවා. අපේක්ෂා කරුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ සියලු දෙනායකට වග කියන්න ඕනේ. මරණ දඬුවම දැන් ඉවත් කරන්න පෞද්ගලික යෝජනාවක් ගෙනල්ලා. දැන් බලන්න වෙන දේ. මරණ දඬුවම මොකේද තියෙන්නේ? අපේ සුජෝසෙන්සගේ මැතිතුමා නීතිඥ නිසා දන්නෝ දණ්ඩ නීති සංග්‍රහය 294 වරද දණ්ඩනේ 296 ඊළඟට 1984 අංක 13 අභින්සා විෂමද්‍රව්‍ය මම මේ කටපාඩමින් කියන්නේ මොකක් අපි උසාවිය යන මිනිස්සුනේ පනතේ ෂෙඩියුල් එකේ තියෙන උපලේඛනේ හෙරොයින් නැත්නම් ඩයිස්ටයිල් මෝෆින් ග්‍රෑම් 2කට වැඩි නම් පිරිසිදු ප්‍රමාණය මරණ දඬුව හැබැයි ග්‍රෑම් 2කට අඩු නම් මරණ දඬුවම නෑ ග්‍රෑම් 2කට වැඩි නම් තමයි මහ අධිකරණයට යන්නේ ග්‍රෑම් 2කට අඩු නම් මහේස්ත්‍රාත් අධිකරණය පුළුවන්. දැන් බලන්න 0.01 එල්ලුගස් යනවද නැද්ද කියන එක තීන්දුව වෙනවනේ. හරි. එතකොට දැන් මේ රටේ පහුගිය කාලේ ආන්දෝලනාත්මක මිනිමරුම් ගණනාවක් වුණා. සෙව්වන්දි දැරිය. උතුරේ විද්‍යා ඝාතනය. හෝකන්දර සමූහ ඝාතනය. විශේෂ මහ අධිකරණ වලින් අහලා මරණ දඬුවම දීලා තියෙනවා. දැන් ක්‍රියාත්මක වීම තමයි ජනාධිපතිතුමා විසින් කළ යුත්තේ. දැන් පෞද්ගල යෝජනාවක් එනවා මරණ දඬුව නීතිපොතෙන් ඉවත් කරන්න. ක්‍රියාත්මක කිරීම නොකිරීම ජනාධිපතිතුමාගේ වැඩක්. හැබැයි දඬුවමක් නීතිපොතේ නැත්තම් රටක විනය පාලනය කරන්නේ කොහොමද? කොහොමද විනය පාලනය කරන්නේ?
මේක තමයි ප්‍රශ්නේ. මානව හිමිකම් කාක්කෝ එන්ජිඔ කාර්යෝ මේකල තමයි උපදෙස් දෙන්නේ හැම දෙයකටම ආණ්ඩුවට. දැන් 55ක් පෙළ ගැස්සලා තිනෝ ප්‍රතිතස්ස මනත. ඒක ඉඳ සැලසලත ඉන්නේ විඳිතින්ට නෙමෙයි, ඒක ඉඳ සැලසලත ඉන්නේ ප්‍රහාරය එල්ල කරපු අයට. දැන් මේ ඉරිදා පාස්කුරිදා ප්‍රහාරය ගත්තොත් සහරන් මියගිය ඉඳ හොඳයි, සහරන් ජීවතුන් අතර හිටියා නම් එයාට තමයි සහනය, ත්‍රස්තවාදියාට සහනය, විඳිතයට නෙමෙයි. මෙන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපේ. දැන් මේව දැක්කේ නැද්ද කැබිනට් එකේදී? සජිත් ප්‍රේමදාස මැතිතුමා දැක්කේ නැද්ද? ඔබතුමන්ලා දැක්කේ නැද්ද මේක තියෙනවා ප්‍රතිත්‍රස්ත පනතේ? මම හිටියේ නැහැ, අපි හිටියේ නැහැ. ඕක නෑ, අපි ඔබට අදහස් කිව්වා ඉන්න වෙලාවේ. ඔය තෙල් ටැංකිය ගැනත් අපි කිව්වම ඔබතුමා දකින්න නැති අපිට කොහොමද ඒ වෙලාවේ උත්තර දුන්න ආකාරය? මම ඒවා කියන්නේ නැහැ ඉතිහාසයේ. නමුත් මම කියන්නේ දැන් පෙළ ගැස්සලා තිනෝ ඊළඟට ඉඩම් පනත. මෙතන පෙන්වන්නේ ඉඩම් නැති ජන මේ ඔප්පු නැති ජනතාවට ඉඩම් දෙනවා. හැබැයි ඉඩම් දීලා ලක්ෂ 12,000 ගැසට් කළා ඒ කොරිඩෝ වාර්ති කොරිඩෝව අමාණ්ඩුවට ගන්න. අරගෙන විදේශ කම්පැනි වලට ඕනනම් ආයෝජනය කරන්න පුළුවන්. මේක තමයි මගේ ඉන්නේ. ඊළඟට ඉඩම් බැංකු පනත. මේ සියල්ල පෙළ ගැස්සලා තින්නේ. හැබැයි මැතිවරු ගොමන්සාරිස්සර අයියේ කියනවා
සැප්තැම්බර් 20 මන්දිරතුමා විනාඩි 2ක් තියෙනවා
ප්‍රකාශනපත් වෙනවා. ඒ නිසා මං කියනවා ඔවා දාපු එකෙන් තමුන්නාන්සලා කරගත්තේ. තමුන්නාන්සලා කරගත්තේ ඔය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන අවස්ථාව දීමයි අනිත් අයට. ඒ නිසා මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මේ යෝජනාව ගැන අපි සතුටු වෙනවා. මොකද මේ යෝජනාව ගෙනාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වකවානුවේ. මේ තීන්දුව අරගෙන මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා ඒ ප්‍රථම වතාවට ඉතිහාසයේ ලංකාවට අක්කර 1105ක් ඇතුළත් කර දීමට කරුප්ති වූ යෝජනාව සහ ක්‍රියාත්මක වීම නිසා බැවින් අපි මේකට අපේ සහයෝගය ලබා දෙනවා කියන එක මම සඳහන් කරනවා.
බොහොමත්ම ස්තුතියි මන්ත්‍රීතුමා. ඔන්රබල් කරුණාරත්න පරණ විධාන. ඔන්රබල් මිනිස්ටර්,
මගේ වෙලාවෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ මගේ මිත්‍ර ඇමතුමා කියපු කතාව සම්පූර්ණ ඒවා ප්‍රශ්නයක් නැහැ. නමුත් දකුණු පළාතේ වරාය ගැන සඳහන් කරපු නිසා දකුණු පළාතේ වැඩිම ජනගහණය කරු සභාපතිතුමනි ඇමතුමනි ගාල්ල දිස්ත්‍රික්කයේ 113,000 ජනගහණය. එතකොට නිවාස 280,000, පවුල් 320,000. මාතරයි හම්බන්තොටයි මොනරාගලයි තුනම එකතු කරාම මාතරයි හම්බන්තොටයි මොනරාගලයි තුනම එකතු කරාම මේ ප්‍රමාණය ඇත්ත වශයෙන් නැහැ. ජනගහණයක් නැහැ, භූමි ප්‍රමාණයක් නැහැ, ප්‍රශ්නකුත් තිබෙනවා. දකුණු පළාතේ ඉතාම ඓතිහාසිකම වරාය ගොඩනැගීමට තිබුණ ස්ථානයේ ගාල්ල වරාය 1999 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පළාත් පාලන ඡන්ද වේලාවේ මේ පුස්තකාලයට ගිහිල්ලා බැලුවොත් සියලුම ප්‍රධාන පත්‍රවල ප්‍රධාන සිරස්තලේ රිචඩ් පතිර නැමැතිතුමා කියයි දකුණු පළාතේ ගාල්ල වරායට මුල්ගල් තබයි. එතකොට දැනට දවසකට නැව් 300ක් විතර ගමන් කරනවා ගාල්ල ප්‍රදේශයෙන්. මේ යන එක නැවක්වත් හම්බන්තොට වරායට අල්ලන්නේ නැහැ. ඒක හරියට අපි මතක තියාගන්න ඕන කාරණය තමයි කොළඹට කාට හරි එන්න කිව්වොත් ඕමගම ඉඳලා එයාලට නම් කරොත් අනිවාර්යෙන් පිළියන්දලට ඇවිල්ලා පිළියන්දලින් පිටකොටුවට ඇවිල්ලා ටවුන් හෝල් එකට එන්න ඕන කියලා මගියා එහෙම එන්නේ නැහැ. එතකොට අපේ ඉතිහාස පොත බැලුවොත් සිලෝන් මත්තල කියලා එකක් නැහැ, සිලෝන් ගෝල් කියලා එකක් නම් තියෙනවා. යුරෝපේ පොත්පත්වල සිලෝන් ගෝල් කිව්වහම දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. ඔය මරාය, ඔය ගුවන් තොටුපළ නිසි ප්‍රදේශයේ ගොඩ නැගුණා නම් එහෙනම් ටිකට් ගන්නවා යුරෝපේ මිනිස්සු සිලෝන් ගෝල් වලට. හැබැයි සිලෝන් මත්තලට ලෝකේ කොයිතරම් අපි එංගලන්තේ යනවා නම් ඔබතුමා මම අපි කැමති එයාපෝට් එකට අපි යන්නේ. අපි කැමති හීත්‍රෝ නම් හීත්‍රෝ, ලන්ඩන් වෙන කොහේ හරි නම් අපි ගැට්‍රි නම් අපි කැමති එයාපෝට් එකට අපි ටිකට් එක ගන්න. ආණ්ඩුවට ඕන තැන් වලට අපි ටිකට් ගන්නේ නැහැ. එහෙනම් ලෝකේ ජාත්‍යන්තර වශයෙන් උත් නිවැරදි තැන මේ ගුවන් තොටුපළ ගොඩ නැගුණා නම්, නිවැරදි තැන මේ වරාය ගොඩ නැගුණා නම් මේ අපරාධය සිද්ධ වෙන්නේ නැහැ. අද අපිට පේනවා කොළඹ වරායට එන නැව් බලහත්කාරයෙන් හරවලා ගිහිල්ලා හේ වාහන බානවා. මට පේනවා ඒ වාහන අරගෙන එනවා අධිවේගී පාර දිගේ. කොළඹට ආවහම තව රුපියල් 50,000ක් මේ වාහනයට වැඩි වෙනවා. ඒ නිසා මේ පිළිබඳ තෝරාගත් ප්‍රදේශය දිහා බැලුවහම ෂිපින් සෙමට්‍රි එක නම් කරලා තියෙනවා ගෝල් ප්‍රදේශයේ යම් යම් ස්ථාන. ඒ කියන්නේ දවසකට නැව් 200ක් යනවා. එක නැවක්වත් නවත්තන්නේ නැහැ. මං හිතන්නේ තවරු 100කට අපිට නැවක් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා තමයි රජයේ හැටියට අපි චීනලවා හරි නැව් නවත්තන්න බලන්නේ. ඒ නිසා තමයි අපි බලන්නේ ඉන්දියාවලවා හරි ගුවන්තොටුපොළේ මේ ගුවන් යානක් ගෙන්නන්නේ. එහෙම නැති වුණොත් මේ ගුවන්තොටුපොළයි මේ වරයි මහා වන්දිය ගෙවන්න වෙන්නේ දකුණු පළාතේ මිනිසුන්ට පමණක් නෙමෙයි මුළු මහත් රටේ ජීවත් වෙන මිනිස්සු කනබොන දෙයින් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ වැරදි සංවර්ධන ක්‍රියාවලිය සිදුවිච්ච අපරාධය දකුණු පළාතේ විච්ච බරපතල ඛේදවාචකයක්. දැන් උදාහරණයක් හිතද ගත්තොත් මෑත මන් දැක්ක ජනාධිපතිතුමයි සෞඛ්‍ය අමාත්‍යතුමයි තපරේ මගේ වෙලාවේ මම කියන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමයි ගිහිල්ලා විවෘත කරා රෝහලක් අඳන් දහහක රෝහලක් හම්බන්තොට බලන්න අපි ඔය අඳන් 1000 රෝහල ගාල්ලේ දිවුණා නම් අද කරාපිටියේ රෝහලේ ඇඳන් 2000යි වෛද්‍යවරු 1000යි විශේෂඥ වෛද්‍යවරු 400යි ඇඳන් යට ලෙඩ්ඩු 2000යි එතකොට ලෙඩ්ඩු 4000යි හැබැයි මම දන්නවා මේ රෝහල විවෘත කරාට එහෙ ඉන්න නරි අනිත් සත්තුයි ඔක්කොම දැම්මත් අර පොපියුලේෂන් එක ගන්න බෑ. ඉතින් ඒ නිසා බරපතල මොනරු දැම්මත් ගන්න බෑ. ඒ නිසා මේ විච්ච බරපතල ඛේදවාචකය ආපස්සට හරවන්න තමයි රජයේ හැටියට මේ ක්‍රියාදාමය අරන් තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ.
Honorable member.
ඔන්න ඕක තමයි කියන්නේ තමුන්නාන්සේරවත් තමුන්නාන්සලගේ ආණ්ඩුවටත් දැක්මක් නැහැ කියලා. දැක්මක් කියන්නේ ඉදිරි දැක්මක්. මේ අද තියෙන දේ නෙමෙයි. දැන් කොළඹ වරාය අද ගැසට් කරන්නේ දැක්මක් ඇතුව ඒක ඒ ආකාරයෙන් ව්‍යාපෘති ආරම්භ කරපු නිසා. හැබැයි දැන් තමුන්නාන්සේ සමහරලට ඔතන තමුන්නාන්සේ කියන්නේ ඉඳ තිනවා කවුද හරි දවසක ඒකත් වැරදි කියලා. ඒක වැරදි කියලා කිව්වා. නෑ නෑ
හොඳයි හොඳයි.
කොළඹ වරාය හදාගෙන යද්දී වැරදි කියලා කිව්වා. Wait. I am on my feet. No, you didn't say that. ඔයා කිව්වේ නෑ.
Honorable minister.
ඔබතුමා කිව්වට කට
බාගෙන ඉන්න සභාපතිතුමා මම ඉතාල පැහැදිලිව කියන්න කැමතියි. කොළඹ භූමිය ගොඩ කිරීමේ පළවෙනි යෝජනාව පුස්තකාලේට ගිහලා පත්‍ර අරගෙන බලන්න 1993 අගභාගේ සිරිසේන කුරිය ඇමතිතුමා කියනවා කොළඹ වරායේ මේ ගෝල් ෆේස් පිට්ටනිය ලං ගොඩ කරනවා කියලා. එතකොට 94 අපේ ආණ්ඩුව බිම වැටෙනවා. ප්‍රධාන සිරස්තල මොනවද පත්‍රවල තියෙන්නේ? එක්සත් ජාතික පක්ෂයේ රජය ගෝල් ෆේස් පිට්ටනිය විකුණයි. එතකොට ඒ අනුව 94 අපේ ආණ්ඩුව වැටෙනවා. ඊට පස්සේ අවුරුදු 12කට පස්සේ ආපහු හරි සිද්ධ වෙනවා. මම කියන්නේ කොළඹ වරාය නගරේ වැරදි කියලා. ඉතාලම නැව් ගමන් මාර්ගයත් එක්ක තිබෙන ඉතාලම
කතා කරන්න ඕනේ. Honorable Sujiv Sena Singh. Honorable member.
මට තියෙනවා මගේගෙන් පස්සේ ඔබතුමාට අවස්ථාව.
Honorable member. Yes.
Just to clarify what minister said because after his speech so he said
කතා කරන්න.
ගරු සභාපතිතුමනි මේ හම්බන්තොට වරාය හැදුවේ මේ හම්බන්තොට දිස්ත්‍රික්ක එකට පමණක් නෙමෙයි. රෝහල හැදුවේ වරාය හැදුවේ නිදහස් වෙළඳ කලාපය හැදුවේ ගුවන්තොටුපළ හැදුවේ මුළු දකුණු සිරිලකම සංවර්ධනය කරන්න. ඒ දකුණට තමයි එතකොට ඒකට ගාල්ලත් අයිති. දැන් ඔය දුන්න ගිවිසුම අනුව කිලෝමීටර් 100ක් දුරට කිසි දෙයක්
මොහොමඩ් සුදී මන්දිරතුමා කතා කරන්නකෝ අමතක.
ඉතින් සමන් කියනවා අපි
ඔන් කරලා දෙනවා කතා
කරන්න.
හරි. Can I speak? Can I my friend can I speak?